ආයිබන් දුවේපුතේ, අදත් මම ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත රුහුණු ගුවන් විදුලියේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමග. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ 7 පාඩම් ඒකකයට අදාළව ඇති පොළොන්නරු රාජධානිය බිඳවැටීම යන මාතෘකාවට අදාළ කරුණු. එතකොට දුවේපුතේ, මම මෙතෙන්දි බලාපොරොත්තු වෙනවා ප්‍රවේශයක් විදියට අනුරාධපුර රාජධානිය බිඳවැටීම පිළිබඳ. අපි එතකොට දන්නවා අනුරාධපුර රාජධානිය බිඳවැටීම සිද්ධ වුණේ මොන ආකාරයෙන්ද කියන කාරණය. එතකොට අපි එතෙන්දි අවබෝධ කරගන්න ඕනේ 5 මිහිඳු රජතුමාගේ පාලන කාලයේදී, අපි ගත්තොත් ක්‍රිස්තු වර්ෂයෙන් 1017 පමණ චෝලපාලකින් ඇවිල්ලිවල ලංකාවේ ආක්‍රමණයක් සිද්ධ කරනවා. එතකොට පළමුවන රාජේන්ද්‍ර රජු ප්‍රධාන වෙනවා. එතෙන්දි අනුරාධපුර රාජධානිය බිඳවැටීම සිද්ධ වෙනවා. එතනින් පසුව වසර 53ක් පමණ මේ චෝලයින් තමයි අපි ගත්තොත් අනුරාධපුරයේ පාලන කටයුතු මෙහෙවීම සිද්ධ කරන්නේ. එතනින් පස්සේ දුවේ පුතේ, අපි දන්නවා මේ අනුරාධපුර රාජධානිය බිඳවැටීමත් එක්ක යලිත් මෙරට එක්සේසත් කරපු නැවත වරක් ලංකාවේ පොළොන්නරුව තමන්ගේ පාලන මධ්‍යස්ථානය විදියට පත් කරගෙන පාලකය බවට පත් වෙනවා පළමුවන විජයබාහු රජතුමා. එතෙන්දි මහා විජයබාහු රජතුමා මේ විදියට වසර 53ක් විතර චෝලපාලනය යටතේ තිබිච්ච ප්‍රදේශය තමයි යටත් කර ගැනීම සිද්ධ කරන්නේ. ඒක ලේසි පහසු කාර්යයක් වුණේ නැහැ. ඔහුට අවස්ථා කීපයකදී සටන් කළා තමයි ජයග්‍රහණය සිද්ධ කරන්න උනේ. එතෙන්දී අපි දන්නවා මේ රජතුමා යලිත් මේ වගේ ආක්‍රමණයක් සිද්ධ වෙන එක වළක්වන්න කටයුතු කරනවා. එතෙන්දී අපි දකින කාරණේ තමයි ඔහු අසල්වැසි රාජ්‍යයන් සමග විවාහ සමත්තා, හිතමිත්‍ර සමත්තා, වෙළඳ සමත්තා ආදිය පවත්තලා මේ පොළොන්නරුව රාජධානිය ආරක්ෂා කර ගැනීම සඳහා, විදේශීය ආක්‍රමණවලින් වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම සිද්ධ කරනවා. එතෙන්දී අපි උදාහරණ විදියට ගත්තොත් කාලිංග වංශික කුමාරිකාවක් තමන් විසින් විවාහ කර ගන්නවා. එතකොට තිලෝක සුන්දරිය විවාහ කර ගැනීමත් මේ කියන තමන්ගේ රාජ්‍යයේ ආරක්ෂාව සඳහා ගත්ත ක්‍රියාමාර්ගයක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒට අමතරව තමන්ගේ සොහොයුරිය මිත්තා කුමරිය පාණ්ඩ්‍ය වංශික කුමාරවරයෙකුට විවාහ කරලා දීම. ඒ වගේම බුරුමේ සමග රාජ්‍යත්වයට පත්වීමට කලින් ඉඳලම සමත්තා තිබුණා. ඊට අමතරව ශාසනික සමත්තා තිබුණා. ඊට අමතරව බටහිර චාලුක්‍යයන් සමගත් තානාපති සමත්තා ඇතිකර ගැනීම මේ රජතුමාගේ පාලන කාලය තුළ භෞමික අඛණ්ඩතාවය පවත්වාගෙන යාම සඳහා ගත්ත ක්‍රියාමාර්ග විදියට අපිට හඳුනගන්න පුළුවන්. ඊට අමතරව මගේ දුවේ පුතේ කතා කරන්න ඕන කාරණේ තමයි මහා විජයබාහු රජතුමාගේ අභාවයෙන් පස්සේ. අපි දන්නවා ක්‍රිස්තු වර්ෂ 1110 පමණ මේ රජතුමා මිය යෑමත් සමග, අපි ගත්තොත් 1055 ඉඳලා 1110 දක්වා මොහු පොළොන්නරුවේ තමන්ගේ පාලන මධ්‍යස්ථානය විදියට කටයුතු කිරීම සිද්ධ කරනවා. එතෙන්දී ගෝකන්නතිත්ත වරාය ගැන අවධානය යොමු කරා කියන කාරණේ මේ වෙද්දී මගේ දුවා දරුවන් හොඳින්ම දන්නවා. එතනින් පස්සේ මගේ රත්තරන් දුවේ පුතේ, මං කියන කාරණේ තමයි මෙන්න මේ රජතුමාගේ අභාවයත් සමග රට දේශපාලනික වශයෙන් ගැටලු කීපයක්ම උද්ගත වීම සිද්ධ වෙනවා. එතෙන්දී දේශපාලන ව්‍යාකූලත්වයක් ඇතිවීමක් අපිට දැක ගන්න පුළුවන්. මෙතෙන්දී අපි දන්නවා ක්‍රිස්තු වර්ෂ 1110 ඉඳලා ඊළඟට අපි කතා කරන වැදගත් පාලකෙක් ඉන්නවා. ඒ තමයි මහා පරාක්‍රමබාහු රජතුමා. ඒ රජු රාජ්‍යත්වයට එන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 1153 විතර. එතකොට ක්‍රිස්තු වර්ෂ 1153 රාජ්‍යත්වයට පත්වෙද්දී ඒ අතර කාලයේ දේශපාලන ව්‍යාකූලත්වයක් සහිතව තමයි ගත වෙලා ගියේ. එතකොට මේ කියන පාලකයා ක්‍රිස්තු වර්ෂ 1153 දී රාජ්‍යත්වයට ඇවිල්ලා පොළොන්නරුව රාජධානියේ පාලන කටයුතු මෙහෙවනවා. එතනින් පස්සේ මේ රජතුමා විසින් නැවත වරක් මේ ලංකාව එක්සේසත් කිරීමේ ඓතිහාසික ක්‍රියාවලිය නැත්නම් ඓතිහාසික ක්‍රියාව සිද්ධ කිරීම තුළ මේ රජතුමාට අපේ ඉතිහාසය තුළ වඩාත් වටිනා කමක් හිමි වෙලා තියෙනවා. එතකොට බලන් දුවේ පුතේ, එතනින් පස්සේ මොහු 1186 දක්වා පාලන කටයුතු පොළොන්නරුව තුළ ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. මෙතනින් පස්සේ දුවේ පුතේ, අපි දන්නවා මේ රජතුමා විසින් ආර්ථික සමෘද්ධිය උදෙසා ආර්ථිකය දියුණු කරන්න අවශ්‍ය විශාල කාර්යභාරයන් රැසක්ම සිද්ධ කරනවා. එතෙන්දී වැව්වමුණු ඇලවේලි ආදී දි කරලා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ඉතාමත්ම වෙහෙස මහන්සි වෙලා විශාල කාර්යභාරය රැසක් මිටි කරපාලකයෙක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. එතකොට මේ රජතුමාගේ සේවාවන් අතර මම චූලවංශයේ සඳහන් ආකාරයට කෙටි සටහනක් ඔයාලට සඳහන් කරන්න කැමති. ඒ කාරණා ටිකත් ඔයාලා ධාරණය කරගන්න දුවේ පුතේ. බලන්න, අපි දන්නවා පරාක්‍රම සමුද්‍රය ඉදි කරා කියන කාරණය. ඊට අමතරව අංගමැඩිල්ල ඇල, ඊට අමතරව වේලි 165ක් ඉදි කිරීම. බලන්න පුතේ, පරාක්‍රම සමුද්‍රය ඉදි කරා, අංගමැඩිල්ල ඇල නිර්මාණය කරා, ඊට අමතරව වේලි 165ක් ඉදි කිරීම, ඒ වගේම ප්‍රතිසංස්කරණය කිරීම, ඒ වගේම පුතේ ඇලවල් 3910ක් ඉදි කරා කියලා සඳහන් වෙනවා. ඊට අමතරව විශාල වැව් 163ක් පමණ ඉදි කළා තියෙනවා. කුඩා වැව් 2376ක් පමණ මෙතුමා විසින් ඉදි කළා තියෙනවා කියලා චූලවංශය සාක්ෂි දරනවා. එතනින් පස්සේ දුවේ පුතේ, අපි දන්නවා මෙතුමාගේ උදාන වැකියක් තියෙනවා. අහසින් වැටෙන එක දිය බිඳක්වත් ලෝවැසියාගේ ප්‍රයෝජනයට නොගෙන මහමූදට නොයා යුතුයි කියන කාරණේ. බලන්න පුතේ, අපි දන්නවා මේ වර්ෂා ජලයෙන් තමයි වසර පුරාම මේ අපේ කෘෂිකාර්මික සමාජය පෝෂණය වෙන්නේ. එතකොට මේ අහසින් වැටෙන එක දිය බිඳක්වත් අපතේ ගියෝතින් මගේ රත්තරන් දුවේ පුතේ, අපි දන්නවා මේ කෘෂිකාර්මික සමාජයට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒක නිසා තමයි මෙතුමා විසින් මේ ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය සියලුම කරුණු කාරණා ටික ඒකරාශී කරලා මේ වගේ දේකුත් ජනතාව තුළට ලබා දෙන්නේ. ඒක තුළ ජනතාව තේරුම් ගන්නවා මේ විදියට අහසින් වැටෙන ජලය නිකරුණේ අපතේ යෑම සුදුසු නෑ කියන කාරණය. එතනින් පස්සේ දුවේ පුතේ, මේ රජතුමා පාලන කටයුතු මෙහෙවනවා. මේ පාලන කටයුතු මෙහෙවමින් රට සහලින් ස්වයංපෝෂිත කිරීම ආදී ලොකු කාර්යභාරයන් රැසක් කරනවා. එතනින් පස්සේ මේ රජතුමාගේ අභාවයෙන් පස්සේ උද්ගත වෙච්ච දේශපාලන ව්‍යාකූලතාවය නිසා පොළොන්නරුව රාජධානිය ක්‍රමක්‍රමයෙන් පරිහානිය කරා ගමන් කරන්නට යෙදෙනවා. එතකොට බලන්න, අපි දන්නවා පළවෙනි විජයබාහු රජතුමා ඉන්නවා. ඊට පස්සේ අපි කතා කරන වැදගත් පාලකෙක් තමයි මේ අපි කතා කරන්නේ, මහා පරාක්‍රමබාහු රජතුමා. එතකොට මේ රජතුමාගේ අභාවයත් සමග දුවේ පුතේ, මෙන්න මේ පොළොන්නරුව රාජධානිය ක්‍රමක්‍රමයෙන් පරිහානිය කරා ගමන් කරනවා. ඊට පස්සේ බලන්න, පරාක්‍රමබාහු රජුගෙන් පස්සේ යම් කිසි දුරට ස්ථාවර පාලනයක් ගොඩනන්වන්න හැකි වෙන්නේ නිශ්ශංක මල්ල රජතුමාට විතරයි. ඒ වසර 9ක් විතර පාලන කටයුතු මෙහෙවල තමයි ඔහු ඒ කියන ස්ථාවරත්වය හරි නිර්මාණය කරගන්නේ. එතනින් එහාට අපිට කතා කරනකොට මේ වගේ වැදගත් පාලකයින් ගැන මේ පොළොන්නරුව රාජධානිය තුල කතා කරන්න ලැබෙන්නේ නැහැ. එතකොට මගේ දුවේ පුතේ, අපි එතනින් එහාට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පොළොන්නරුව රාජධානිය බිඳ වැටීමට බලපෑ හේතු. පොළොන්නරුව රාජධානිය බිඳ වැටෙන්න මොනවද බලපෑම් කරන්නේ නැත්තේ? එතකොට මගේ රත්තරන් දුවේ පුතේ, අපි අවධානය කරන්න ඕන කාරණය තමයි මෙතනින් සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්නයක් නිර්මාණය වුණෝතින් නිර්මාණය වෙච්ච අවස්ථාවල් බොහොමයයි. ඒක නිසා අපි මතක තියාගමු මෙන්න මේ වගේ තැනකින් පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට බලපෑ හේතු තුනක් සඳහන් කර ඉන් එක් කාරණයක් පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් ආවොත්, එතකොට මේක රචනා ප්‍රශ්නයක්. එතකොට අපි අන්න ඒ කියන කාරණයට සූදානම් වීම වඩා සුදුසුයි කියලා මම යෝජනා කරනවා. එතෙන්දී මං කරුණු විදියට ඔයාල ඉදිරියට මේ විදියට දක්වන්නේ, බලන්න දුවේ පුතේ, දුර්වල පාලකීන් බලයට පත්වීම. අපි දන්නවා පළවෙනි විජයබාහු රජතුමා, ඊට පස්සේ අපි කතා කරපු පළමුවන පරාක්‍රමබාහු රජතුමා, ඊට අමතරව මං කිව්වා වසර 9ක් විතර පාලන කටයුතු මෙහෙවපු නිශ්ශංක මල්ල රජතුමා. ඒ අය හැරෙන්නට අපි දන්නවා පරාක්‍රමබාහු රජතුමාගේ අභාවය සිද්ධ වෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 1186 දී පමණ. එතකොට 1186 දී මේ අභාවයත් එක්ක 1215 දක්වා, ඒ කියන්නේ අපි දන්නවා 1215 දී මේ පොළොන්නරු රාජධානිය බිඳ වැටීම දක්වා වසර 29ක කාලයක් තුල පාලකයන් 12 දෙනෙක් පමණ බලයට පත් වෙලා තියෙනවා. එතකොට බලන්න දුවේ පුතේ, අපි දන්නවා වසර 29ක් තුල පාලකයන් 12 දෙනෙක් බලයට පත් වෙනවා කියන කාරණේ තුල ඔයාලට තේරුම් ගන්න ඕනේ මෙන්න මේ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති වීම, ශක්තිමත් පාලකීන් නොමැති වීම. ඒක නිසා මේ පත් වෙන පාලකීන් දුර්වල පාලකයන් වීම, නැත්නම් වසර 29ක් තුල පාලකයන් 12 දෙනෙකුට රජකම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් දුර්වල පාලකයන් වෙච්ච නිසා තමයි වරින් වර මේ පාලකීන් අතර බලය දෝලණය වෙන්නේ. ඒ අපි පළවෙනි කාරණය ගැන තමයි සඳහන් කරේ. අපි දෙවෙනි කාරණයට ආවොතින් කාලිංගහා පාණ්ඩ්‍ය වංශිකයින් අතර බල අරගලයක් තිබීමත් මේ පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට හේතු කාරණා වුණා. එතෙන්දී අපි දන්නව පුතේ, පළවෙනි විජයබාහු රජතුමාගේ අභාවයෙන් පස්සේ තමයි මේ தත්ත්වය වර්ධනය වෙන්නේ. මොකද මේ විජයබාහු රජතුමා තමන්ගේ පාලන කාලය තුල කාලිංග දේශය සමග, ඒ වගේම පාණ්ඩ්‍ය දේශය සමග සමදතා ඇති කරගෙන තමයි තිබුණේ. ඒ කාරණා ටික ඔයාලා මේ වෙද්දී දන්නවා. එතනින් පස්සේ දුවේ පුතේ, මේ කාලිංග වංශයට හිතවත් වෙච්ච පිරිස්, කාලිංග වංශයට හිතයිශී පිරිස් තමන් බැලුවා තමන්ගේ වංශයේ පාලකේ රාජ්‍යත්වයට ගේන්න. ඒ වගේම පාණ්ඩ්‍ය වංශයට හිතවත් පිරිස බැලුවා තමන්ගේ වංශයේ කෙනෙක් නායකයා බවට පත් කර ගැනීම. මෙන්න මේ කියන දේ නිසා මේ වංශ දෙක අතර වරින් වර බල අරගලයක් නිර්මාණය වෙලා තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට කාලිංග වංශිකයින් එම වංශයට අයත් නිශ්ශංක මල්ල රජුගේ අභාවයත් එක්ක එතුමාගේ බෑන බලන්න පුතේ. එතකොට කාලිංග වංශයට අයත් වෙච්ච නිශ්ශංක මල්ල රජුරුවන්ගේ අභාවයත් එක්ක එතුමාගේ බෑන. අපි ගත්තොතින් සහෝදරියගේ පුතා චෝඩගංග, ඒ වගේම සහෝදරය වෙච්ච සහාසමල්, ඒ වගේම බිසව වුණ කල්යාණවති වැනි අය වරින් වර බලයට පත් කිරීමක් සිද්ධ කරනවා. එතකොට මගේ දුවේ පුතේ බලන්න, ඊට අමතරව මේ කාලිංග වංශිකයින් තමන්ගේ අය රාජ්‍යත්වයට ගෙනාපු ආකාරය. එතනින් පස්සේ අපි බලනවා පාණ්ඩ්‍ය වංශිකයිනුත් මේ වගේම ක්‍රියා කරනවා. මොකද තමන්ගේ නායකෙක්, තමන්ගේ රජ කෙනෙක් රාජ්‍යත්වයට ගේන්න අවස්ථාව බලමින් ඉන්නවා. ඒක නිසා පාණ්ඩ්‍ය වංශිකයින් මහා පරාක්‍රමබාහු රජුගේ බිසව ලීලාවති බිසව තුන්වරක්ම බලයට පත් කරනවා. ඔයාලද ඉගෙනගෙන ඇති කාන්තා නියෝජනයට අදාළව මෙන්න මේ ලීලාවති බිසව තුන්වරක්ම රාජ්‍යත්වයට පත් වුණාය කියන කාරණය. ඒතොර බලන්න දුවේ පුතේ, මං කරුණු දෙකක් කිව්වා. දුර්වල පාලකීන් බලයට පත්වීම, ඒ යටතේ ඔයාලට විස්තරයක් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම දැන් කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයින් අතර බල අරගලයේ කියන කාරණය, ඒකත් ඔයාලා දන්නවා. එතකොට දැන් ඒ කරුණු දෙකම මම විස්තර කරලා ඉවරයි. තුන්වෙනි කාරණයට මම යනවා, ආර්ථික පරිහානිය. ආර්ථික පරිහානිය. එතකොට නිශ්ශංක මල් රජතුමාගේ අභාවයත් එක්ක මෙතනින් පස්සේ පාලනයට එන්නේ දුර්වල පාලකයි. ඒකත් එක්ක ඔවුන් බලනවා තමන්ගේ දේශපාලන ස්ථාවරත්වය ගොඩනගා ගැනීම. එතකොට ඇවිල්ලිවර වෙලා බලන්නේ මේ ආර්ථික සමෘද්ධිය ළඟා කරවීම නෙවෙයි, තමන්ගේ බලය තියාගන්නේ කොහොමද කියන කාරණය. එතකොට මොවුන්ට බලය රඳවා ගැනීම සඳහා කටයුතු කරනවා විනා ඊට එහාට ගිහිල්ලා රටේ ආර්ථික සමෘද්ධියක් ඇති කර ගැනීමට අවධානය යොමු කරන්න කාලයක් ලැබෙන්නේ නැහැ. මොකද අපි දන්නවා දැන් මහා විජේබාහු, මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල රජතුමා හැරෙන්නට මේ පොළොන්නරු රාජධානිය තුල ශක්තිමත් පාලකයෝ බිහි වුණේ නැහැ කියන කාරණේ ඔස්සේ ඔයාලා මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවා. ඒකත් එක්ක බලන්න මේ රජවරුන්ට තමන්ගේ බලය රැකගන්න උත්සාහයක නිරත වෙනව හැරෙන්න ආර්ථික ශක්තියක් රට තුල ඇති කරන්න අවස්ථාව කාලය ලැබෙන්නේ නැහැ. ඒකත් එක්ක මෙරට ආර්ථිකය කඩා වැටෙනවා. එතනින් පස්සේ මේ දේශපාලන ව්‍යාකූලත්වයත් එක්ක මේ කාලයේ ප්‍රාදේශීය පරිපාලනයත් දුර්වල වුණා. ඒක නිසා කුෂිකාර්මික කටයුතු ගැන සොයන්න බලන්න උනේ නැහැ. ඒක නිසා මේ කියන ආර්ථික ශේත්‍රයේ වෙනදාම සියල්ලම අඩපණවීම සිද්ධ වෙනවා. එතනින් පස්සේ මගේ දුවේ පුතේ, අපි ගන්නව ඊළඟ කාරණය, හතරවෙනි කාරණයේ විදියට කාලිංග මාග ආක්‍රමණය. එතෙන්දී අපි දන්නවා මේ කාලිංග මාග ආක්‍රමණය කොයි කාලෙද සිද්ධ වුණේ කියන දේ. එතකොට කාලිංග මාග ආක්‍රමණය සිද්ධ වෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 1215 වර්ෂයේදී. එතකොට මේ කාලිංග මාග ආක්‍රමණයත් එක්ක පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට හේතුවක් වෙනවා. එතකොට පුතේ අපි ඇහුවොතින් පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට බලපෑ ආසන්නතම හේතුව තමයි අපි මේ කතා කරන්නේ කාලිංග මාග ආක්‍රමණය. පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට බලපෑ ආසන්නතම හේතුව වෙනව එතකොට කාලිංග මාගගේ ආක්‍රමණය. එතකොට අපි දන්නවා මෙතෙන්දී ප්‍රබල හමුදාවක් එක්ක තමයි මේ කියන රටේ තත්ත්වය, දේශපාලන ව්‍යාකූලත්වයක් තියෙනවා, ආර්ථිකය කඩා වැටිලා, ස්ථාවර පාලකයෝ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ දුවේ පුතේ, මෙන්න ඒ තත්ත්වය උපයෝගී කරගෙන කාලිංග මාග ලංකාවට ඇවිල්ලා ප්‍රබල හමුදාවක් සමග එන්නේ. සාමාන්‍යයෙන් හමුදාවේ හිටිය කියලා කියනවා පිරිස හමුදා නිලධාරීන් 24,000කට ආසන්න ප්‍රමාණය. ඇවිල්ල තමයි පොළොන්නරුව වටගල්ලා පොළොන්නරු රාජධානිය අල්ලගත්තේ. ඒ කාලේ මෙරට හිටපු පාලකයේ විදියට අපි හඳුන ගන්නවා පරාක්‍රම පාණ්ඩ්‍ය රජතුමා. තමයි මෙරට පාලකයා වෙලා ඉඳලා තියෙන්නේ. එතකොට ඒ අවස්ථාවේ පොළොන්නරු රාජධානිය අල්ලගන්නවා. ඒ අනුව අපි කතා කරනවා මෙන්න මේ විදියට වසර 1500කට ආසන්න කාලයක් අපි අපේ අඛණ්ඩ ඉතිහාසය තුළ අපි දන්නවා අනුරාධපුරය හා පොළොන්නරුව කියන රාජධානි දෙක ඉතාමත්ම ශක්තිමත් බැබළෙමින් තිබුණා. එතකොට ඒක අපි හඳුන්වනවා රජරට ශිෂ්ටාචාරයේ විදියට. මේ රජරට ශිෂ්ටාචාරය බිඳ වැටෙනවා මේ විදිහට කාලිංග මාග ආක්‍රමණයත් එක්ක. අපි මේ ආක්‍රමණය මොන ආකාරයෙන්ද සිද්ධ වුණේ කියන කාරණයක් මහාවංශයට අනුව අවබෝධ කරගත යුතුයි. බලන්න එතෙන්දි කියනවා මේ ආක්‍රමණිකයන් මිනිසුන් බැඳ දමා වදකොට ධනය පැහැරගෙන දිලින්දන් කරාලු. ඒ වගේම ප්‍රතිමා බිඳ හෙළුවලු, චෛත්‍ය විනාශ කළ, විහාර කොල්ල කෑහ, උපාසකයන්ට පහර දුන්න, දරුවන්ට තැලූහ. මෙන්න මේ ආකාරයට මහාවංශයේ දක්වනවා. මේකත් එක්ක තමන්ගේ ජීවිත රැකගැනීමේ අරමුණ ඇතිව මේ වියලි කලාපයේ ඇත්තරලා නැත්නම් රජරට ශිෂ්ටාචාරය ඇත්තරලා නැත්නම් පොළොන්නරුව ඇත්තරලා මේ ජනතාව වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. ඒකත් එක්ක අපි දන්නවද ඒ පුතේ, මේ ජනතාව නොමැති වීම තුළ මේ කියන භූමි ප්‍රදේශයේ තිබිච්ච වාරි කර්මාන්ත සියල්ලම අඩපණ වීම සිද්ධ වෙනවා. ජනතාව නොමැති වීම තුළ මේ සියලුම දේවල් වල්බිහි වීම සිදු වෙනවා. ඒක තුළ අපි කතා කරපු ආකාරයට පොළොන්නරු රාජධානිය බිඳ වැටීම සිද්ධ වෙනවා. අපි ඊට අමතරව ඔයාලට පෙළපොතේ සඳහන් වෙන කාරණය පැරණි නගර පරිහානියට හේතු කියන කාරණයටත් අවධානය යොමු කරවතින් එතෙන්දි බලන්න පුතේ මේ පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට අදාළව ඔයාලට ඒ කියන උත්තරයක් නිර්මාණය කරගත හැකි. බලන්න සතුරු ආක්‍රමණ, දෙවෙනි කාරණය මධ්‍යගත පාලනය බිඳ වැටීම, තුන්වෙනි කාරණය ආරක්ෂාව නැතිවීම, හතරවෙනි කාරණය වෙළඳා මහා ගමනාගමන කටයුතු අඩපණවීම, ඊළඟ කාරණය ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම. එතකොට දුවේ පුතේ අද දවසේ මම කතා කරේ පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට බලපෑ හේතු කාරණා මොනවාද කියන එක. එතකොට අපි නැවත වරක් ඒ දෙසට අවධානය යොමු කරාට පස්සේ බලන් දුවේ පුතේ අපි දන්නවා පොළොන්නරු රාජධානිය තුල වැදගත් පාලකයෝ තුන් දෙනෙක් ගැන තමයි අපි කතා කරේ. පළවෙනි විජයබාහු, මහා පරාක්‍රමබාහු, ඒ වගේම නිශ්ශංක මල්ල රජතුමා. ඒ කියන පාලකයන්ට පස්සේ බලයටපත් වෙච්ච අය ශක්තිමත් පාලකයෝ උනේ නැහැ. ඒක නිසා තමයි දුර්වල පාලකයන් බලයටපත් වීම පොළොන්නරු රාජධානියේ බිඳ වැටීමට හේතුවක් වුණා කියලා කිව්වේ. එතනින් පස්සේ අපි කතා කරා කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතර බලාරගලයක් තිබුණ මේ කාලයේ වෙද්දී. එතකොට ඒ කාරණේ යටතේ මෙන්න මේ පොළොන්නරුව බිඳ වැටීමට අවශ්‍ය හේතු කාරණා ටික නිර්මාණය වෙනවා. එතනින් පස්සේ ආර්ථික පරිහානි, ශක්තිමත් පාලකයෝ නිර්මාණය නොවන තාක් මේ ආර්ථිකය ගොඩනන්වා ගත නොහැකි වෙනවා. ඒක නිසා ආර්ථික වශයෙන් මේ කියන කාලයේදී බිඳ වැටීමක් පරිහානියක් සිද්ධ වෙනවා. ඒක නිසා මෙන්න මේ පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට හේතු සිද්ධ වෙනවා. ඒ වගේම කාලිංග මාග ආක්‍රමණය, ඒක තමයි ආසන්නතම හේතුව වුණේ. ආසන්නතම හේතුව වුණේ ක්‍රිස්තු වර්ෂයෙන් 1215 දී මේ කාලිංග මාග පොළොන්නරු අල්ලා ගැනීමත් එක්ක පොළොන්නරු රාජධානිය බිඳ වැටීම සිද්ධ වෙනවා. ඒ කියන කාරණා ටික ඔබ මතක තියාගත යුතුයි. ඒ වගේම මං කතා කරා පැරණි නගර පරිහානියට හේතු. ඒ කරුණ ටිකත් නැවත මතක් කරවතින් සතුරු ආක්‍රමණ, මධ්‍යගත පාලනයේ බිඳ වැටීම, ආරක්ෂාව නැතිවීම, වෙළඳා මහා ගමනාගමන කටයුතු අඩපණවීම, ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම කියන කාරණා ටික. එතකොට දුවේ පුතේ අපි ඔය කියන මාතෘකාව යටතේ ලැබෙන ප්‍රශ්නයකට උත්තර සපයා ගන්නකොට ඔය කියන කරුණු කාරණා ටික අන්තර්ගත කරලා පිළිතුර සකස් කරගන්න. අද දිනට මෙම වැඩසටහනේ ලැබුණු කාලය අවසාන නිසා නැවතත් දවසක හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නාමා මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉතිහාසයේ ආචාර්ය ගුණේන්ද්‍ර කේ හේවගේ.